තියනවාද? අද කතා කරපු දේ තුල දැනගන්න මොනවා හරි තියනවාද? දැන් මේ මට ආරංචි වුණා අර ජාතක කතාව පටන් ගත්තාම කට්ටිය නැගිටලා ගියා කියලා ටිකක්. නමුත් අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අංග 9කට බෙදෙනවා. සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, අද්භූතදම, ජාතක, අද්භූතදම, වේදල්ල කියලා මෙන්න මේ වගේ ඒකේ එක කොටසක් තමයි ජාතක. ඒකෙන් විශාල අර්ථයක් කරනවා. සම්පූර්ණ වේගවත් සිටුවේදී සංසිඳෙන්න නීවරණ ධර්ම දුරෙන්නේ චිත්ත සමතයක් ඇති කරන කටයුත්ත සම්පූර්ණම කරන ওই ජාතක කතාව. ඉතින් අර ජාතක කතාව වගේ සරලම දෙයක් කිය කියා ඉන්නෝ නම් විතරයි වැරදි. යම්කිසි කෙනෙක් ගැඹුරු ධම් කතා කරනවා, ඒ මනස ඒ ධම පිහිටන්නේ නැහැ, විසිරලා වැඩි නම් ඒ වගේ වෙලාවක ජාතක කතාවක් වගේ එකක් කියවලා ඒ විසිරුණු මොකද අර කතා රසයත් එක්ක හිතේ එතකොට දුවන්නේ. ඒ වගේ ජාතක කතාවක් ශ්‍රවණය කළ නැත්තම් කියවලා ඔන්න හිතේ නීවරණ ධර්ම දුර වෙන එතකොට හිතේ දුවන වේගය අඩු වෙනවා. චිත්ත සමතේ ඇති වෙන පැත්ත කරනවා ඒ ජාතක කතාව. ඊට පස්සේ අර අහගත් ඉගෙනගත් ධර්මය එහෙමම සම්මර්ෂණය කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න ගොඩාක් දෙනෙකුට අතීත මේ පැහැදිලි කරන අදහසින් භාග්‍යතුන් වහන්සේගේ අතීත කතාවක් දේශනා කළා, ජාතක කතාවක්. ඒ අවසානයේදී චතුරාර්ය සත්‍ය දේශනා කළාම බොහොම දෙනෙක් අර ධර්මය තේරුම් ගන්නවා. ඒ වගේ ජාතක කතා කියලා එක අයින් කරන්න එපා. ඒක මේ ශාසනේ බොහොම යහපතක්ම වෙන කොටසක්. ඒකෙන් අයහපතක් වෙනවනම් වැඩක් නැතිනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැන්නේ නේ. ඒ නිසා අපි වුණත් භාවනා කරලා නිදිමත හැදෙනකොට හෝ තෙහෙට්ටු වුණාම භාවනා කරන්නේ නැහැ. එතකොට ඒ හිත විසිරෙනවා වැඩි. ඒ වගේ වෙලාවකදී චරිත කතාවක් හරි ජාතක කතාවක් හරි බලනවා, නැත්තම් කියනවා. එහෙම කතා කරලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා තමයි ආයෙ භාවනා කරන්නේ. ඒකෙදි අර පෙන්නනවා මේ දැන් සිත උපේක්ඛ සම්බුද්ධංගයේදී පෙන්නන්නේ හිත කලින් කල උපේක්ෂා කළ යුතුයි කියනවා. උපේක්ෂා කළ යුතුයි කියන්නේ උදාහරණයක් පෙන්නනවා. දැන් අස්වැය දෙන්නෙක් බඳපු රථයක දැන් රථේ හිමෙන්න යන්නේ එක අස්වැයක වේගෙන් දුවන්න හදනවා, අනිත් අස්වැය දුවන්නේ නැත්නම් පොඩි පහරක් හිමින් තට්ටු කළ යුතුයි අස්වැයට කියන්නේ. ඔන්න එතකොට ඒ අස්වැය දුවන අනිත් එක දුවන්නේ නැත්නම් ඌටත් ගැසී යුතුයි කියන පොඩ්ඩක්. දෙන්නම දුවන්නේ නැත්නම් දෙන්නටම පහරක් ගැසී යුතුයි කියන්නේ. දෙන්නම අවශ්‍ය තරම් එයාට පුළුවන් තරම් වේගෙන් දුවනකොට තවදුරටත් ඒකට තට්ටු කරන්න යන්න එපා කියලා. ඒතර පොඩ්ඩක් කෙවිත පැත්තකින් තියාගෙන ඉන්න කියලා. ඒ වගේ අස්වැය දෙන්නා වගේ තමයි යම් වෙලාවකදී හිත චිත්ත සමතය ඇති වෙන කමඨහනේ පසු බහැලා නම් ඉන්නේ. හිත සමාධි වෙන කමඨහන වැඩෙන අඩු නම් අන්න ඒ පැත්තේ අස්වැයට තට්ටු කරනවා වගේ ඔන්න සති නිමෙත්ක හිත තියලා හිත සමාධි කරන පැත්තට අල්ලා දෙන්නට ඕනේ. යම් වෙලාවකදී නුවණින් බලන විදර්ශනා කරන පැත්ත අඩුයි නම් පසු බහැලා නම් ඒ පැත්තේ අස්වැයට තට්ටුවක් දානවා වගේ ඔන්න ඒ නුවණින් මෙනෙහි කළ යුතුයි. යම් වෙලාවක මේ ධර්මතා දෙකම තමන්ගේ సంతානේ මැනවින් නැත්නම් මේ දෙන්නටම පහර ගැසිය යුතුයි. විතක සමත නිමිත්තත් විතක නුවණින් බැලීම ධර්මතා දෙකම මෙනෙහි කළ යුතුයි. යම් වෙලාවක් තියෙනවා මේ දෙන්නම අවශ්‍ය වේගෙන් දුවන. ඒ කියන්නේ සති නිමිත්තේ මෙහෙට තියාගෙන උත්සාහයකින් තොරව උපදින විතර්කයන්ගේ ඉබේම ඇතුළින් අනිත්‍ය දක්න ස්වභාවය එනවා. අන්න ඒ වගේ වෙලාවකදී මේ සතු දෙනගේ කෙරුවට ගැසිය යුතු නැහැ. ඒ වගේ වෙලාවකදී ප්‍රේක්ෂා වෙන්න ඕනේ. ඒකෙදී තව පැත්තකින් ගත්තහම යම් වෙලාවකදී විදර්ශනා කරනකොට හිත අපහසුයි. සමත නිමිත්තට හිත අපහසුයි. ඒ අපහසු වෙලාවේදී තවදුරටත් ඒක කරන්න ගියාම බෙහෙවෙන් කුසීතට යනවා. ඒ වගේ වෙලාවකදී ඒ දෙන්නම පොඩ්ඩක් නවත්තනවා. නතර කළා ඔය වගේ ජාතක කතාවක්, ශ්‍රාවක චරිත කතාවක් කියවලා හිත නීවරණ ධර්ම අහකට යන්න නොදෙන්නයි වග බලා ගන්න ඕනේ. නීවරණ ධර්ම ගොඩට අනුව යන්නේ නැතුව නීවරණ ධර්ම හිතේ හිතා ඉඳ නොදී උපායක් කරන්නට ඕනේ. මොකද දැන් මේ වෙලාවේදී කුසල ධර්මංගේ අරතියක් තියෙන්නේ. භාවනා කමඨහනක් හරි අපහසුයි. සමතයක් වඩන්න හිතෙන්නෙත් නැහැ, විදර්ශනා කරන්නත් බැහැ. ඒ දෙක අතහැරියෝ ලෝකෙට තියෙන්නේ අපිට ඉතුරු වෙන්නේ නීවරණ සහගත විතර්ක සීකරන්න. ඒ නිසා ඒ වගේ වෙලාවකදී උපායයක් කරනවා. මොකද්ද? නීවරණ ගණයට යන්නෙත් නැහැ. නමුත් වක්‍රාකාර වර කුසල ධර්ම සිද්ධ වෙන විදිහට මෙන්න මේ ජාතක කතා තියෙන වෙලාවට කියවනවා. ශ්‍රාවක චරිත කතා තියෙන වෙලාවට කියවනවා. කියවුවහම ආපහු හිත පහදිනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. ආය ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊට පස්සේ සමතකම් තහනකට හිත තැබුවොත් සමතකම් තහන කළ හැකියි. විදර්ශනා ආදී ධර්මයක් නොවනේ මෙහෙ කළොත් ඒක කරන්න පුළුවන්. ඒ වගේ මේ ජාතක දේශනාවෙනුත් විශාල ආනිසංසයක් තියෙනවා. නිවනට උපනිශ්‍රියම පවතිනවා කියලත් තේරුම් ගන්නට ඕන. මොනවද තියෙනවද කතා කරන්න තව? අපි උදේදී අර සමචිත්ත පරියාය සූත්‍රයේදී ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා, බාහිර සංයෝජන ඇති පුද්ගලයා ගැන මතක් කළා. ඒ දෙකම ඵලයක්. එළඹ සිටින ඵලයක්. එතකොට ඒ ආධ්‍යාත්මික සංයෝජන ටික දුරු කළා, බාහිර සංයෝජන ඇති තත්වයට ගණ්ඩ තමයි මං අර කෙටියෙන් ප්‍රතිපදාව මතක් කළේ. සතර සතිපට්ඨාන මුල් කාරණාව කරගෙන නෝනි බැදිය යුතුයි කියලා. අපි මුලදී ආධ්‍යාත්මික බාහිර දැන් අපිට දෙපැත්තක් හසු වෙන නිසා ආධ්‍යාත්මික බාහිර වශයෙන් නුවණින් විදර්ශනා කරනවා, බලනවා. එහෙම බලනකොට රළු මට්ටමේ නීවරණ ධර්ම අඩු වෙනවා. අපායගාමී රාග දේශ මොහ අඩු වෙනවා. හිතේ වේගය ගොඩාක් අඩු වෙනවා. හරියට අර ගල්ලඹුරු වලින් දුවන ඇංජිමකට ගල්ලඹුරු දාන්න දාන්න වේගය යනවා වගේ කාමාදී විතර්ක අල්ලා දෙන්න දෙන්න මේ හිතේ වේගවත් බව වැඩි. ඉතින් අර ගල්ලඹුරු දාන එක අඩු කරනවා වගේ එකක් තමයි ඔය කරන්නේ. ඉතින් අර කාම පංචකාම ගුණ නිස්කිත අරමුණු හිතනද තියෙන ඉඩ තමයි මේක බලක්වන්නේ. ඔතනින් ඔහොම කෙරුවා කියලා මිදෙන්නේ නැහැ. නමුත් ඔය ටික නැතුව මිදෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ වගේ ආධ්‍යාත්මික බාහිර මේ සවිඥානික සත්පුද්ගල භාවයක් ඇතින රූප ගැන හොඳට මෙනෙහි කළ යුතුයි. ඒක ඉතින් හැබැයි ප්‍රතිඵල තියෙන්නේ අත නොහැර කරන්න ඕනේ. ඒ වගේ වෙලාවකදී ඇහැට පෙනුනත් හිතට දැනුනත් මේ මනෝ සම්පස්යෙන් උපන්න විතරකයක් නේ කියලා කියන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී කායානුපස්සනාවමයි වඩන්නේ. හිතට කවුරු හරි සිහි වුණොත් යාළුවෙක්, දරුවෙක් කියලා ඒ රූපය අල්ලගෙන ඒ රූපෙද හම මස්ලේ නහර ඇට ඇට මිදුලින් ඇදලා තියෙන කනගුණ ආහාරයෙන් මේ හැදෙන්නේ. මේ බඳු කය අසුර කරගෙන පවතින හිත නිසා මේ කය සවිඥානික වෙලා තියෙනවනේ. ඒ කය අසුර කරගෙන පවතින හිත නිසා මේ රූපাদি අරමුණු දෙකින් වෙනවනේ කියලා ඒකෙද කායන පසුතාවමයි වඩන්නේ. ඇහැට පේන අරමුණෙත් එහෙමයි. එතකොට හැම වෙලාවෙම තමන් ඉදිරිපත් වෙලා ඉන්න ඕනේ. ඉදිරිපත් වෙලා කියන්නේ තමන් තුල රාග දේශ මොහ උපදින් ඉස්සෙල්ලා අකුසල විතරක උපදින් ඉස්සර වෙලා හැම වෙලාවෙම කුසල මනසිකාරයක තමන් ඉන්න ඕනේ. නිතරම තමන්ට තේරෙන මට්ටමට ලොකු අර්ථයක් තාම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමට හරි අතන හරි මේ කයේ ඇත්ත හිතමින් ඉන්න ඕනේ හැම වෙලාවෙම. ඔන්න ඔහොම ඉන්නකොට තමයි අර රළු මට්ටමේ විතරක අඩු වෙන. ඒ කියන්නේ කොයි විදිහට කෙලෙස් අඩු වෙන්න සති නිමෙත්තේ හොඳට හිත එලඹ සිටින්නේ නැත්තම් අර විතරක අඩු වෙන්න ටික 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 සති නිමෙත්ත හිත එලඹෙන්න ගන්නවා. සති නිමෙත්ත හිත එලඹෙන්න එලඹෙන්න ඔය කතා කරන දේ තුල ඇත්ත ටික ටික පේන්න ගන්නවා. දැන් ඒ දෙන්න වුණොත් උපකාරිය පවතින්නේ. පැවතිලා යම් දවසක් තියෙනවා සති නිමෙත්තේ හොඳට හිත තියෙනවා. අන්න දැන් පුළුවන් මෙයාට ඊට වඩා සියුම් විතරක ප්‍රකට කරගන්න. සියුම් විතරක හඳුන ගන්න පුළුවන්. එතකොට හිතේ සිහිවීම වශයෙන් නොයෙක් 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 අරමුණු හිතට සිහි වෙනවා නම් ඒ සිහි වෙන හැම විතරකයක්ම මේක චිත්ත ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා නේද කියන එක හඳුනගෙන චිත්ත ස්පර්ශයෙන් උපන්න මනෝ සංපස්යෙන් උපන්න මේ සංඥාවද නිරුද්ධ වෙනවා කියලා නුවණින් බලබල ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඒ මට්ටමේදී මේක ඉතින් ගොඩාක් දක්ෂ වෙන්න ඕන කෙනා හිත හඳුනා ගන්න. ඒ මට්ටමත් පහු කරනකොට තමයි වටපිටාව ඇති බව තමන්ට ප්‍රකට වෙන්නේ. ඒ වටපිටාව ඇති බවක් දැනෙන්නේ හිතට නේද? මේකද විතරකයක් නේද? මේ විතරකද අනිත්‍යයි කියලා නුවණින් හිමින් හිතමින් ආනාපාන සතිය වඩනකොට වඩනකොට තමයි ඒ ටිකක් නැකෙලා මෙහෙම ඇස් දෙක වහගත්තාම මේ වටපිටාව චුට්ටක්ව තියෙනවා කියලා පේන්නේ නැති තැනකට එනවා. හැබැයි ඊට පස්සේ කය ප්‍රකටයි හොඳට. මේ කය තියෙනවා කියලා හොඳට දැනෙනවා, හොඳට හසු වෙනවා. ඊට පස්සේ ආනාපාන සතිය වඩමින් අර තමන්ට තේරෙන කය මේකද හිතට නේද තේරෙන්නේ, මේකද විතරකයක් නේද කියලා අනිත්‍ය බැලුවොත් මෙහෙම 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 කරනකොට තමයි ඒ කයත් නැකෙන්නේ. ඇහැ කන්න දිව නාසය ශරීරය මේව මොකුත් නැහැ. හැබැයි ඊට පස්සේ මම කියන තමන් කියන හැඟීම ඉදිරිපත් වෙනවා. ඒ වෙනකොට ආනාපාන සති නිමිත්තයි මේ හැඟීමයි දෙකම එකට එනවා එක කමටහනට. සති නිමිත්තේම අනිත්‍ය බලන්න පුළුවන්. අනිත්‍ය බලන එකේම කියන්නේ ආනාපාන සතිය අනිත්‍ය බලනවා නෙමෙයි. ඒ එකම තියෙන්නේ මේ ප්‍රපංච ටික මම මේ කියන හැඟීම. ඒ විදිහට යම් කිසි කෙනෙකුට අනිත්‍ය බලන්න පුළුවන් නම් ආන් ඒ මට්ටමට එනකොට තමයි නීවරණ ධර්ම ටික ටික දුරු වෙන්නේ. ඒ කියන්නේ මේ මනස වැඩෙනවා. වැඩෙනවා කියන්නේ අපි ගාව තියෙන මේ නීවරණ ධර්ම අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න හිත මේ අවකාශය හා සම වෙනවා. එතකොට ඉබේමයි අර මේ තමන් සහ අනුන් කියන මේ ભેදේ හිතින් නැති තැනට පත් වෙන්නේ. ඒ නීවරණ ධර්ම දුරු වුණාම හිත ඔය අපිට වගේ දැන් මේ එහෙ මෙහෙ දුවන ගතිය නැහැ. එකම අරමුණේ නිශ්චලව හිටිනවා. අන්නේ පැවතීමත් එකම අන්නේ එකම තමන්ට පෙර නොදුටු විරු අධ්‍යක්ෂ රාශියක් වෙනවා. ඒක සම්පූර්ණ මේ රූපයම නිකන් ගල් ගෙඩියක් තිබ්බා වගේ වෙන මෙහෙම නෑ උදාරික ගති. ඒ කියන්නේ දැන් අද අපිට අපි දන්නේ නැති වුණාට හැම වෙලාවෙම අපි අපේ අතපය විඳින්මින් ඉන්නේ. අතපය ශරීරේ අපි විඳින්මින් ඉන්නේ හැම වෙලාවකම. ඒක අපි දන්නේ නැහැ. ඒකේ චිත්තාන පරිවර්තන විතර්කයක් හිත අනුවම පෙරලෙනවා. ඒ කියන්නේ මේ කය ඇති බවකින් අතපය ඇති බවකින් අපි ඉන්නේ හැම වෙලාවෙම. උපමාවක් කළොත් ඔබලට කොයි වෙලාවක හරි කකුල හිරි වැටුණා. හිරි වැටුණාම ඒගොල්ලන්ට කකුල නෑ වගේ තේරෙනවා නේ. ඒ කියන්නේ එතෙන්ට සාපේක්ෂව බලන දැන් එහෙනම් තියනවා කියන එකෙන් ඉන්නේ. නමුත් අපි දන්නේ නෑනේ. ඒ කියන්නේ ශරීරයේ හැම අංගයක්ම අපි ඇති බවකින් ඉන්නේ. නමුත් අපි දන්නේ නෑ ඒක. අන්නේ හිරි වැටුණාම නොදන්නා වගේ හිරි වැටෙනවා නෙමෙයි. අන්නේ ඒ නොදන්නා බවටමපත් වෙනවා මුළු රූපෙම. සීමම දෙයක් ගන්න. අපි කියමු අපි තමයි මෙහෙ ඉඳන් කියලා දැන් මදුරේ කනවා කියන්නකො. මදුරුව පේන්නේත් නැහැ. කය පේන්නේත් නැහැ. හැබැයි ඒ ස්පර්ශයෙන් උපදින වේදනාව විතරක් හිතට දැනෙන. ඒ වේදනාවට ප්‍රතික්‍රියා දක්වන්න අත ගන්න අතක් නැහැ එයාට. දැන් හිරි වැටුණු වෙලාවට ඔයගොල්ලන්ට කකුල ගන්න පුළුවන්. අතන හිරි වැටලා නෙමෙයි ඒ මට්ටමටම නොදන්නා බවට ගිහිල්ලා නම් හොඳට තියෙන ඕන දේ අත ගන්න අත නැහැ කහන්ඳ පිට නැහැ ඈ එතකොට උන් ඔය මට්ටමටම ආවහම තමයි හොඳට හිත සමාධි. අන්නේ සමාධි මට්ටම නැවත 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 ආසේවනය කරනකොට මේ සමාධි දෙටි ස්ථාවරන ඔබට කියන පංච වසීතාවයකින් වඩන්නට ඕනේ. ආවජන සමාපජන උත්තාන අධිෂ්ඨාන පච්චවෙක්කන කියලා නැවත නැවත ඒ සමාධිය ආවර්ජන කරන්න ඕනේ. නැවත නැවත ඒ ස්වභාවය සමවදින්න ඕනේ. එතකොට නැවත නැවත ඒ ධ්‍යානෙ අධිෂ්ඨාන කරන්න ඕනේ කියන ඒකම ඒකෙන් නැගිටින්නත් ආපහු ඒකට සමවදින්නත් පුරු කරන්න ඕනේ. ඉදගෙන ඉන්න එක නෙමෙයි. ඒ වගේ මේ නිමෙත්ත නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඕනම වෙලාවකදී ඕනම තැනකදී කරන්න පුළුවන් මට්ටමට මේක වශී කළාම නැගිට්ටහමවත් ඒ සමාධි මට්ටම අතහැරෙන්නේ. ඒකයි දැන් ධ්‍යානලාභී කෙනෙක් කවදාවත් මෙහෙම හැරිලා බලන්නේ නැහැ. එහෙම හැරිලා බලන සිද්ධියකින් දකින්න අසමාහික මනසක ලක්ෂණ. හරියට ඔළුවේ ඉඳන් තමයි කෙනින් රිටක් උල් කළ බැස්සුවොත් එයාට බෙල්ල විතරක් හරවන්න බෑනේ. ඒ වගේ ඒ ඉරියව් සංවරයි කියන්නේ අසංවරකමක් නෑ. ඒ සමාහිත මනසක ඉන්ද්‍රියෙච්චරට පහපත්. ඒ කියන්නේ පෙන්නන්නේ හරියට ගලා හැලෙන සිහින් තෙල් දහරාවක් වගේ කියනවා. තෙල් ටිකක් ගලාගෙන ගිය සද්ද නගර වතුර වගේ සද්ද කරන්නේ නැතුව හිමින් ගලාගෙන යන්නේ. ඒ වගේ ඒ ඉරියව්ව ප්‍රසාද ජනකයි. අර කියන්නේ විශාල මහ නුවර දිහා බුදුරජාණන් වහන්සේ ඇතෙක් වගේ හිරලා පොබෙලුවා කියන. ඒ කියන්නේ ඇසට බෑ කවදාවත් අපගේ දිල්ල විතර කරවල බලන්න. ඇත බලනවා නම් මුළු කයෙන්ම හැරිලායි බලන්න වෙන්නේ. ඒ වගේ හිත සමාහිත කෙනෙක් බලනවා නම් වටපිට සිහි නුවණ චුට්ටකත කරන මුළු කයෙම අයිය ටික වෙන්නේ කරනව නෙමෙයි. ඔක හිතලා කරන්න හදන්න එපා. එතකොට මම අමුතු එකක් කියන්නේ වෙන්න ඕන එක. දෙහන ලාභී කෙනෙක් වගේ ඉන්න හදන්න එපා. ඒ නිසා ඊට පස්සේ ඒ මට්ටමට ඒ ධ්‍යානයේ වසීභාවයට පත් කරනකොට තමයි අන්නාර අපි කිව්වේ නගර හැමියා සිම්මන්තලේ අයිතිකාරයා ආපහු ගේ ඇතුළට ගිහිල්ලා දැන්. එතකොට මේක සම්පූර්ණ පිටත. දැන් ඇතුළේ ඉන්නකොට මේ පිටත වැදෙන ඒවා ස්පර්ශය අවින්දින්නේ නැහැ. දොරකඩ හිටියොත් තමයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට කය කෙලවරක් තිබේද නැත්නම් දිවි කෙලවරකට තිබේද නැත්නම් බඩේ කෙක්කුම් ඔළුවේ එක්කම වගේ ආවත් ඉතින් නිඳින්ද වෙනවා. අර මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේට එහෙම ආසනේ තුලා කියන්නේ කච්චිතේ කස්සප කමනියන් කච්චියාපනි මේ ඇතුළෙම උපදින වේදනාව. ඒක ඉතින් ජීවිත ඉන්ද්‍රිය හා බැඳිලා තියෙන ඒ ටික නිඳින්ද වෙනවා. එතකොට ඔන්න ඔය මට්ටමට කියනවා අජ්ජ උපේක්ඛා කියලා. තමා තුළම හිත උපේක්ෂාව තියෙනවා. එදාට මේ පංච උපාදාන ස්කන්ධ දුකේ කලකිරෙන්නේ ඉබේ මෙහෙ කියන්නේ දොරගාවට ගිහිල්ලා එළියට ගිහිල්ලා ගුටි කාපු එකේ එළියට ගිහිල්ලා විඳින වේදනාව දුක්සහගත බව තේරෙන්නේ අතන ඉන්න කෙනාටයි. එතන තියෙන සැපේට සාපේක්ෂව එළියට යෑමම දුකක් කියන එක තේරෙනවා. මේ චක්කු විඥාන ඉපදෙන එක චක්කු සම්පatti උපදින එකම දුකක්. හරියට තුවාලයක් හැදුනහම මේ තුවාලේ මිරිස් ටිකක් ගෑවා වගේ මේ ප්‍රසාද වලට හැපෙන. ඒ කියන්නේ ශිෂ්ට හිත දැන් මේ චක්කු ප්‍රසාදේ බලන්න මොන තරම් සියුම්ද කියලා රූප ඡායා මාත්‍රයට බිඳින ප්‍රසාදයක් තියෙනවා. නමුත් හිත සමාධි වුණාම හිත සමාධි වුණාම ඒ ප්‍රසාද බිඳීම දුකක් නෑට ඒක දැනෙනවා. අද අපිට ඒක තේරෙන්නේ නෑ. නමුත් ඒ සමාහිත මනසට ඉබේමයි චක්කු සම්පස්සේ සුවුවක් වුණා දුක්ුවක් වුණා නදුක් නසුවුවක් වුණා එයාට දුකමයි ඒක තේරෙන්නේ. ඒක සීල සංස්කාර ධර්මය දුකයි කියලාමයි වැටෙන්නේ. එදාට කවදාහවත් රූප බලලා සතුට වෙනවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද රූප වල සතුට තමයි දුක් නමින්නේ කියන එකයි තියෙන්නේ. ඉබේම ඒ මනස තියෙනකොට ඒ ඇත්ත දකිනකොට ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ කලකිරෙනවා කියන කිබේන. මේ ටික පරිහරණය කරගෙන මේ ටික ජීවිතය කරගෙන ඉන්න කෙනා කවදාවත් කලකිරෙන්නේ නැහැ. කල නොකිරිච්ච කියන ලක්ෂණය තමයි ওই ටික ඇසුරු කරන එක. එතකොට අන්න අර වගේ තැනක ඉන්නකොටයි තේරෙන්නේ මේ ටික දුකයි කියලා. මේ බාහිර ටික දුකයි කියලා. ඒ කියන්නේ ගේ ඇතුළට වෙලා ඉන්නකොටයි තේරෙන්නේ එළිය දොරගාවට ගියොත් නම් සීතල හුළං වදිනවා මැසි මදුරු විදිනවා මේක දුකයි කියන එක තේරෙන්නේ. කුටි ඇතුළට ආවහමයි එළිය සීතලයි ඒක අපහසුයි කියන එක තේරෙන්නේ ඇතුළේ උණුසුම අත්විඳින කොටයි. එතකොට ඒ වගේ මේ හිත සමාහිත වුණාමයි තේරෙන්නේ මේ බාහිර ස්පර්ශ ආයතන 6න් වෙන හැම වේදනාවකම දුකයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා හරියට ස්පර්ශ ආයතනයේ කුමක් වශයෙන් දත යුතුද පිළිසින් දත යුතුද හැම නැති එළදෙනක් වගේ දකින්නවා කියලා. හැම ගහපු එළදෙන හොඳට මේ අර්ථය ගන්න හිතන්න කොහොමද එතකොට පේනවද ඇද්ද කියන හැම නැති එළදෙනක් පෙන්නවා. වතුරකට දැස්සොත් වතුරේ ඉන්න මාළුවගේ සත්තු කොටනවා. ඒ නිසා දුකටපත් වෙනවා. ඒ හැම නැති එළදෙන ගහකට හේතු වුණොත් ගහේ ඉන්න කඩිකුම්භි වගේ සත්තු කන. බිම නිදාගත්තු බිමේ ඉන්න වේයු කුම්භි වගේ සත්තු කන. එකකට හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියෝ. කහපුටු ගිජුලිහිනිය වගේ අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු කන. හැම නැති එළදෙනට බේරෙන්න තැනක් නැහැ. යම් යම් ඉරියව්වකින් හිටියෝ ඒ තැන් දුකටපත් වෙනවා. මහා මේ ස්පර්ශ ආයතන 6 එසේ දත යුතුයි. ඔය ටික ඔය විදිහට තේරුනහමයි සන්නහව නැහැ කියලා කියන්නේ. එදාට අර සන්නහව උපදින කාරණා 60ක් වෙන්නවනේ. සතිපට්ඨාන සූත්‍රේ ඇහැ කියන්නේ ලෝකේ පියායි මధుරයි සන්නහව උපදින්න පුළුවන් රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපන්න වේදනාව රූප සංඥාව රූප සංචේතනාව රූප සන්නහව රූප විතක්කේ රූප විචාරය කියලා ඔය වගේ ආයතන 6ක්. දැන් අන්නර ඇතුලේ හිට ගියොත් තමයි තේරෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 හැම නැති එළදෙනක් වගේ මේ කුමන හෝ ස්පර්ශ ආයතනයක උපද්දවගත්තොත් දුකයි උපදවගත්තේ කියන තරකට නුවණ. ඒ තරම් නුවණක් තිබුණොත් මෙතනින් එළියට බහිනකොටම කෙනෙකු උහු වතුර පාරක් ගහන්න ඉන්නේ, ඇසිඩ් පාරක් ගහන්න ඉන්නේ කියොත් යනවා දාසාවේ. කියන්නේ ඉදේමයි ඇතුලෙන් එළියට යන්නේ නැත්තේ. ඒ නිසා එතකොට මොකද කරන්නේ? මේ ස්පර්ශ ආයතන හය දුක හැටි දකිනකොට ඇත්ත ඇත්ත හැටි දකිනවා, කලකිරෙනවා. ඒකේ කලකිරෙන ස්වභාවය තියෙන ඉදේමයි යාගේ ගතිය තේරෙන්නේ එදාට. නොයලෙනවා. ආය රූප බලන්න එහෙම ආසාවක් නැහැ. ඇහැ හදාගන්න ඌමනාවක් නැහැ. චක්කු විඥානේ උපදවාගෙන රූප හදාගන්න බලන්න යන්නේ නැහැ. එතකොට නොයලනකොට මිදෙනවා. ඇහැ රූප චක්කු විඥාන චක්ක සම්ප්‍රදාය ඉස්සල තණ්හාව ඇති වෙන්න කිව්ව ප්‍රභේද ටික පිළිනව ඇත. ඔය හැටේම කලකිරලා හැටේම නොයල හැටේම මිදෙනවා. දැන් එයාගේ ජීවිතය කියලා පනවන්න ඔය එකම ධර්මතාවයක්වත් නැහැ. මෙයා මේ ටික ඔක්කොම බැහැර කරලා ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. අර අපි අර උදේ කිව්වා වගේ කැමරාවෙන් බලනවා වගේ ඇතුලේ ඉඳගෙන තමයි ඔක්කොම වැඩ ටික තියෙන්නේ. ඈ ලෝකෙට සම්බන්ධල. නමුත් ලෝකයා දකින්නේ, ලෝකයට තාම පේන්නේ අපි වගේම ඇහැ පරිහරණය කරන, රූපය පරිහරණය කරන, චක්කු විඥානය පරිහරණය කරන කෙනෙක් කියලා ලෝකෙට හිතෙන්නේ. එහෙම හිතනකොට ලෝකයා හිතන රූපෙන් එයා මිදලා ගොඩක් කල රහතන් වහන්සේ කියලා පනවන්න මේ ලෝකේ කිසිම ධර්මයක් නැහැ. ඒකයි දෙවියෙක් කියලා පනවනවා නම් දෙවියෙක් ළඟ තියෙන කෙලෙස් තියෙන්න ඕනේ. බ්‍රහ්මයෙක් කියලා පනවනවා නම් බ්‍රහ්මයෙක් ළඟ තියෙන ස්කන්ධ ටික කෙලෙස් ටික තියෙන්න ඕනේ. මිනිසෙක් කියලා පනවනවා නම් මිනිසෙක් ළඟ තියෙන ස්කන්ධ ටික කෙලෙස් ටික තියෙන්න ඕනේ. යක්ෂයෙක් කියලා පනවනවා නම් යක්ෂයෙක් ළඟ තියෙන ස්කන්ධ ටික කෙලෙස් ටික තියෙන්න ඕනේ. නත්ථිතේසං වට්ටම් පඤ්ඤපන මහන්සලාට පනවන්න වටයක් නැහැ. ඈ නසංඛං ගච්ඡති කිසිම සංඛ්‍යාවකට යන්නේ නැහැ. මනුස්ස සංඛ්‍යාවට, දෙවියෝ සංඛ්‍යාවට, බ්‍රහ්ම සංඛ්‍යාවට කිසිම සංඛ්‍යාවකට යන්නේ නැහැ. අනිකේතසාරී නිකේතන වල හැසිරෙන්නේ නැහැ. දැන් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ, ඔය රූප සද්ද ගන්ධ රස ඕවට කියනවා නිකේතන කියලා. ඇහැට නිකේතනේ, රූපේ කනට නිකේතනේ, සද්දේ. මම කියන්නේ අර හෝටල් ගානේ රස්තිය දිවි අපි ඉන්නේ. එදකට තමයි ඒ රක්තියදී නතර වෙන්නේ. අනෝකසාරී මේ කය හැසිරෙන්නේ නැහැ උන්වහන්සේලා. කය ඇතුළු කරගෙන ඉන්න හිත කය මිදිලා පවතින. මේ එකම ආයතනයකින්වත් නැතු. මේ කය තමන් අනුන්ගේ වගේ බලනකොට තමන්ගේම ආත්ම භාවය තමන්ගේ නොවන විදිහටයි පේන්නේ. මේක කැපුවත් තමන් කියන අදහසක් නැහැ. මානේ මුලින්ම නැතිකලුව කියලා කියන්නේ එතෙන්ට. ඒ ජීවිතයේ ඒ දර්ශනයේ බව හරි අද්භූතයි. ලෝක ස්තන්වත් එහෙම සිද්ධියක් ගන්න. ඒක සාමාන්‍ය කෙනෙකුට මොන විදිහකටවත් හිතා ගන්න බැරි චරිතයක් ඒක. මොන වේතනටපත් වෙලා ජීවත් වෙනවා. ඒතකොට කියන අනුපාදා පරිනිර්වාණ කිසිවක් උපාදාන වශයෙන් ගනලා අරගෙන නැහැ. මොකද්ද? ඇහැ උපාදාන කරගෙන නැහැ, රූපය උපාදාන කරගෙන නැහැ, චක්කු විඥාන පද. මොන යාට විතරයි උපාදාන කරගන්න නැත්තේ? දැන් අපි හොඳට දකින්න මේවා ඇසුරු කරගෙන පවතිනවා කියන්නේම උපාදානයි. යමක් ඇසුරු කරගෙන ජීවත් වෙනකට කියන උපාදාන සහිතව ජීවත් වෙනවා. ගින්නට උපාදාන මොකද? දර ටික. බලන්න එතකොට ගින්න කියන එක පවතින්නේ දර ටික ඇසුරු කරගෙන. ගින්නට උපාදාන මොකද්ද? දර ටික. දර ටික ඇසුරු කරගෙන ගින්න පවතින්නේ. දර ටික නැති වුණොත් උපාදානේ නැතුව නිවෙනවා. ගින්න නිවිලා යනවා. ඒ වගේ ලෝකයේ කියන එක පවතින්නේ, සත්ව වර්ගය කියන එක පවතින්නේ, දුක කියන එක පවතින්නේ, පංච උපාදාන ස්කන්ධය. මේ ටික උපාදාන කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය උපාදාන කරගෙන, ඇහැ උපාදාන කරගෙන ජීවත් වෙනවා. යම් කිසි කෙනෙකුට මේ එකක්වත් අහු නොවුනොත් අනේ කියන අනුපාදා පරිනිර්වාණ මේ ටික ඔක්කොම කෙරෙන්නේ නුවන් ඥාන දර්ශනයට. එතකොට ඒකට යන්න තියෙන පිළිවෙල තමයි මේ සමාධිය හරහා. ওই සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. යම් සමාධියක් තියෙනවා නම් ඒ සමාධියත් හා සමගම අපුබ්බං අචරිමං පෙරපසු නැතුව උපාදාන වශයෙන් නොගෙන හිත මිදේ නම් ආශ්‍රේක්ෂේ වේ නම් මෙන්න මේ සමාධියට කියනවා ආනන්තරික සමාධිය. අර පෙන්වන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ මොකද්ද ගාතාවක් ධර්මයේ ගුණ සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාත්තේන සමෝ නවිච්චති. ඒ ආනන්තරික සමාධිය හා සමාන ධර්මයක් තව නැහැ. මේ ධර්ම රත්නේ උතුම් ගුණයයි කියලා කියන්නේ. එතකොට ඒ සමාධිය ඇති වෙන්නේ මේ ධර්මයේ ඉගෙනගෙන. අනුපාදා කියලා කියන්නේ උපාදාන වශයෙන් නොගෙන. මොකද්ද? ඇහැ, රූප, චක්කුඤ්ඤාණ, චක්කු සම්පස්සේ, උපම් වේදනා, සංඥා, චේතන මේ වගේ අටල ධාතුන් දකින්න මෙන්න මේවා උපාදාන වශයෙන් නොගෙන ඉන්න තැනයි කියලා දැනගත්තාම අර වගේ සති නිමිති හිත තියාගෙන මුලින් තමන්ට ප්‍රකට මට්ටමින් රළු විදියට බලලා ටික 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 ආධ්‍යාත්මික පැත්තෙන් ඇතුළට බහින්න. දැස්සහම මෙහෙ තිබීම අතහැරෙයි. නැවත නැවත ඒ ටික කිරීමෙන් ඒ චේතු විමුක්තිය, ඒ මිදීම අකෝප්‍යයි. අකෝප්‍ය වෙන අකෝප්‍යයි කියලා කියන්නේ වෙනස් වෙන්නේ. සමාධි වෙලා ඉන්නකොට විතරක් නම් ආයතන ටිකෙන් මිදිලා ආයත ලෝකයට ආවහම ආයතන ටික පරිහරණය කරනවා කියලා එහෙම වෙන්නේ නැහැ. විතක ගේ ඇතුලේ ඉන්නවා, විතක දොරගාවට එනවා කියලා එහෙම චර්යාවක් නැහැ. එයාට එතනින් ධම්ම ජීවත් වෙන්න පුළුවන්. මේවා එන්නේම මේ මට්ටමේ සිත් උපදින්නේම රූපය කියන එක මෙනෙහි කළා. රූපය කියන එක මෙනෙහි කරලා ඊට අනුව හිත උපදින්නේ. අපි වමනාවෙන් ඉන්නේ සිහි කළා කවුද ආවා වගේ කියලා බලන් අපි යන්නේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕනේ මෙන්න මේ ටික. කිසිම දවසක භාවනාදී ක්‍රමයක් අවසන් කරන්න එපා බාහිරින්. බාහිරින් කියේ ඔගොල්ලෝ අර ආධ්‍යාත්මික බාහිර හම්බෙන රූපෙට හිත තියලා නුවණින් නාම රූප ධර්මය ප්‍රකට කරගන්න උත්සාහවත් වී ආනාපාන සතිය වඩනකොට මේක ප්‍රතිඵලයක් හැටියට ඖදාරික අරමුණු නැති බව ඔයගලන්ට තේරෙයි. ඒ නැති බව හිතින් අරමුණු කරන්න පුළුවන්. ඒකේ සියුම් ආස්වාදයකුත් ලැබෙනවා. නමුත් මේ ටිකේ ඉන්නවා කියන්නේ ඔගොල්ලෝ දැන් බහැරක ඉන්නේ. මේ ලොකු දියුණුවක් කියලා නෙමෙයි, ලොකු දියුණුවක් වෙන්න ආපු ගමම්මක අඩාල වෙලා මේ තියෙන්නේ. හැම වෙලාවෙම තේරුම් ගන්නද ඒ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඒ මට්ටමේ කෙලෙස් නැති හිස් බව තමයි තේරෙයි. නමුත් ඒ හිස් බව නෙමෙයි, එතකොට ආධ්‍යාත්මික විපැත්තෙන් ඒක සියුම් බවක් ප්‍රකට වෙලා ඇති. ඒ බව හොයා ගන්න. ඊට පස්සේ ඒ මට්ටමේ කෙලෙස් අතහරිනකොට ආයෙත් තමන්ට ඒ මට්ටමේ හිස් බවක් ලෝකේ හසු වෙයි. ඒ හිස් භවයේ ඉන්නේ නැතුව, සතුට වෙන්නේ නැතුව හොඳට නොනින් බලද්දි ඒ ටික අතහැරෙනකොට මේ පැත්තෙන් තව ඊට සියුම් ටිකක් ප්‍රකට වෙයි. හැම වෙලාවෙම මේ එකක් අතහැරෙනකොට අතහැරිය ටිකෙන් බලාගෙන ඒ පැත්ත බලාගෙන ඉන්නපස්ස සතුට වෙන්න එපා. ඒ ටික අතහැරෙනකොට වෙන රැල්ලක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒක අල්ලගන්න ඊට පස්සේ මේ විදිහට ඇතුළට යන්න තියෙන්නේ. ඊගාවට ඉතාමත් අඩු ඉතාමත් බාලාංශ මට්ටමක කරන්න දෙයක් නැතිම නිසායි අපි මේ දැනට පෙනෙන ඇහෙන දේවල් වලට මෙහෙම හිත තබාගෙන අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ බලමින් ඉන්නේ. මේ ආධ්‍යාත්මික බාහිර හම්බ වෙන නිසා. නමුත් කාලයක් තියනවා එහෙ එහෙම බලබලා ඉන්න ඕනේ නැහැ. මේ පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් අපිට මේ යන්න තියෙන පච්චත්තඹේ දිතබ්බෝ විඤ්ඤෝහි නුවණත් විසින් තමන් කෙරෙහිලා දත යුතුයි. නමුත් මෙතෙන්ට එන්න ගමන් මගක් හැටියට තමයි අපිට මේ බාහිර ටික බලන්න වෙන්නේ. මොකද අද ශාසනයේ අපිට තියෙන උඩ පිට පොත්තක් විතරයි. ඇතුළක් නැහැ, හම්බෙලා හරයක් නැහැ. පේන දේ අරඹය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවා. ඒ වේ අසුභාදී වශයෙන් බලමින් ඉන්නවා. නමුත් මේ ක්‍රමය එතනින් නතර වෙන්නේ නැතුව එතනින් පටන් අරගෙන එතනින් යහට ඉස්සරහට යන්න නෙමෙයි ආපස්ස වෙන්න තියෙන තමන්ගේ පැත්තට. එතනින් පටන් ගන්න අනුක්‍රමයෙන් තමන්ගේ පැත්තට ඇවිල්ලා මේ මාර්ග පුදවා ගන්න පැත්තට අද එන්නේ නැහැ. බහා බාහිරෙම යන්නේ. ඒ වගේම හොඳට මතක තියෙන්න ඕනේ සමාධිය කියලා කියන්නේ ඇත්ත දකින්න උපකාරක ධර්ම මාත්‍රයක් විතරයි. නුවණින්ම දැකලා නුවණින්ම මේ ආශ්‍රයන්ගෙන් හිත මිදෙන්නේ. හිත මොනතරම් සමාධි වුණත් මේ ඉන්න අයගේ හිත මත මෙතන ඉඳන් කියවගන්න පුළුවන් වුණත් කල්ප ගණන් බලන්න පුළුවන් වුණත් ඔය සමාධියේ ලක්ෂණ මේ නිවන් මාර්ගට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ සමාධිය ඕනේ මේ ඇත්ත ඇතිහිටි දකින ටිකට විතරයි. ඒ නිසා සමාධිය ගැන, සමාධි වටපිටාව ගැන වර්ණවත් කළා කරන කතාවකට එහෙම නැත්තම් ඒ සමාධිය ටිකකින් මොන හරි දෙයක් කළා ඇති වුණාම ඒ නිසා ඒකේ වශයෙන් වෙලා ප්‍රමාදයටපත් වෙන්න එපා. මෙන්න මේ පින්නෝ වගේ බොහොම ගැඹුරු දර්ශනයක් මේ ශාසනයේ තියෙනවා. ඒකයි මේක හීන පුද්ගලයන් විසින් සේවනය කරන්න පුළුවන් ශාසනයක් නෙවෙයි මේක. බොහෝම ස්ත්‍රී පුරුෂ එතකොට හීන පුත්කිල විසින් ඇතුළු කරන පුළුවන් ශාසනයක් නෙමෙයි. හැබැයි මේ ශාසනේ මේ අර්ථය ලබා ගන්නට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. බාල මහලු ભેදයක් නැහැ. ඒ ඕනම කෙනෙකුට පුළුවන්. කොහොමද ධර්මතා හතරක් තියෙනවා. ඒ හතරෙන් යුක්ත ඕනම කෙනෙකුට පුළුවන්. මොකද්ද? මේක ලබා ගන්න කෙනෙකුට බලවත් වීර්යයක් තියෙනවනම් එයාට පුළුවන්. මේක ලබා ගන්න කෙනෙකුට බලවත් ඡන්දයක් තියෙනවනම් එයාට පුළුවන්. මේක කොහොම හරි කරනවා කියලා කෙනෙකුට බලවත් හිත තියෙනවනම් එයාට පුළුවන්. මේ ධර්මය කොහොම හරි බලා ගන්න නුවණ විමසන බවක් තියෙනවනම් එකක් පුළුවන්. මේ ධර්මතා හතර තමයි හැම වෙලෙම මේ ශාසනයේ ඉන්න අයව ඉදිරියෙන් අරගෙන යන මේවට ආදිපති ධර්ම ඡන්ද චිත්තගිරි විමර්ශ කියලා. ඔය හතර තමයි ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් මේ ශාසනයේ ඇදගෙන යන්නේ. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්වත් කාට හරි නැත්තම් එයා මේ ශාසනයේ මහලු කෙනෙක්. එයාට බෑ. වයසින් මහලු කමක් මේ ශාසනයට නැහැ. ඒ නිසා මෙන්න මේ ධර්මතා හතර හතරම එක්කෙනෙකුට එන්නේ නැහැ. එක්කෙනෙකුට එක ධර්මයයි බලපත් වෙන්නේ. මෙන්න මේ ධර්මතා හතරෙන් එකක් කාටහට තියෙනවා නම් එයාට නිවන් දකින්නවා කියන එක අපහසු නැහැ, බැරි නැහැ. ඒ නිසා හැම දිනම උත්සාහවත් වෙන්න ඕනේ. දවල් උදෑසනදී අපේ අර යහම්පත් මහත්තයලා එක කතා කරගෙන හිටියා. ඉන්න වෙලාවේදී යහම්පත් මහත්තයාගේ මෑණිව මගෙන් ඇහුවා, ස්වාමීන් වහන්සේ මේ අපායට කෙනෙක් ගියාම එකපාරට මිනිස්සු වෙන්නේ නැල්ලු බොහෝ කොට තිරිසන් ආත්මවල උපදින්නේ කියලා කියනවා ඒක ඇත්තද කියලා මම ඉතින්දි මතක් කළා ඒ මෑණියන්ට නියාමයක් නැහැ අපාය ගිය කෙනෙක් තිරිසන්ගත වෙලයි මිනිස්සු වෙන්නේ කියලා නියාමයක් නැහැ අපායගත කෙනෙක් අහඹු ලෙස මනුස්ස ලෝකයකට දිව්‍ය ලෝකයකට උපත්ති වශයෙන් යන්නත් පුළුවන්. නමුත් බොහෝ සෙයින්ම වෙන ක්‍රමයෝකයි. අපායගාමී සත්වයේ බොහෝ සෙයින්ම වෙන්නේ තිරිසන් ආත්මකට එන්නේ. ඊට පස්සේ මේ කර්මය හරියට ඇමිනෙන කොක්කක් වගේ තියෙනවා. දේශයකට ගැලවෙන්නේ නැහැ. හේතුඵල ධමයක් කියන හේතුවක් නිසා හටගන්න ඵලය පවතින්නේ තියෙන්නේ ඒ ඵලයම ආපව හේතුවක් වෙන විදිහට හේතුවක් නිසායි හටගත්තේ ඵලය ඵලයම ආපව හේතුවක් වෙන්නේ ඒ නිසායි මේ හේතුඵල ධම පවතින්නේ අකුසල කර්ම කළ නිසා අපාය දුක් විඳලා අවශේෂ කර්ම වල විපාකයක් ඇටියට තිරිසන් ආත්මික උපන්නා කියන්නකො කොන්න ඒක තමයි ඒ ලැබුණු ජීවිතය තමයි ඵලය ඊට පස්සේ ඒ ඵලයම හේතුවක් වෙනවා ඒ ජීවිතය ජීවත් කරන්ද දරණ ගන්න ක්‍රම උපායම කර්ම වෙන විදිහට තියෙනවා දැන් මේ තිරිසංගත සතා අහිංසකයි ජීවිතය ජීවත් කරන්ද බඩගින්න නැති කරගන්නයි සතෙකල්ලගෙන කන්නේ ඒ හැම එකෙම කර්ම වෙනවා ආපහු අපායට වැටෙනවා ආයෙත් අවුරුදු 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කල්ප ගණන් අපායට ඇහිලා කිසියම්ම කාලකදී ආයෙත් පොඩක් උඩ දෙනවා කියන්නේ ආයෙත් තිරසං වෙනවා තිරසංගත සත්‍යයකටපත් වුණාම මිනිස්සෙක් දෙවියෙක් වෙනවා කියනක හිතන්නවත් බෑ කියනවා කනකස්තව විය සිදුරෙන් අහස බලනට වඩා වැඩි ඒක තව වෙන්න පුළුවන් කියනවා ඒකටත් ලොකු ප්‍රදේශය බුදුජානක දේශනා කරනවා ඒ කියන්නේ හිතන්නකෝ බල්ලෙකුට පෝෂකට කුටියෙකුට හිතේද මල් පහන් පූජා කරන්නේ නැත්නම් දානයක් දෙන්න හිතේද නැත්නම් ඉදිරියට එන සතෙක් දැක්කහම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් නේද නෑ අල්ලගෙන ඛණ්ඩ මොකද්ද තරන්නේ කොහොමද ගල්ලගන්නේ කියලා කුරුමානම් අල්ලනවා මිසක බලන්න කුසල් සිත මොනතරම් දුර්ලභද කියලා ඒ වගේ තැනකට ආය ජීවත් වෙන්න කරපු ටිකම කුසල් රැස් වෙනවා ආයෙත් වැඩෙනවා ඔහොම අකුසල් සිද්ධ කළා ගෙවිලා අපරාපරිය වශයෙන් කිසියම් කාලයකදී අපා ඉඳලා හෝ තිරිසන් ආත්මෙ ඉඳලා මිනිස්සෙක් වෙනවා ඒ වෙනකොටද පෙන්නනවා මිනිස් ලෝකේ ඉතාව පහත් කුලයේ එක්කෝ ಜಾති අන්දයි ಜಾති දීරි ಜಾති කුදු ಜಾති කොර එහෙම නැතිනම් ආහාර පාන වස්ත්‍ර බෙහෙත් ඉතාම දුකසේ ලැබෙන ඉතාම තපහසෙන් ලැබෙන පෞලක පරිසරයක උපදින අනේතින් ඒ දුප්පත් මිනිහා ජීවත් වෙන්න ඊට පස්සේ මොකද කරන්නේ වැවකට යන මාළුවෙක් කල්ලන්න එයාගේ ජීවිතය ඊට පස්සේ ගොනු වෙන්නේ නැහැ ඊට පස්සේ එතනින් ආයෙ පාත්‍රයක් එනවා අමාරුවෙන් අපායට උඩට ආව ආයෙත් එතනින් පාත්‍රයක් දැම්ම ආයෙත් චුට්ටක් මනස ලොක උඩට ආව එතන ආපහු ගොනු වෙන්නේ ආයෙත් කර්ම රැස් වෙන විදිහට එක්කෝ අරක්කු ටිකක් විකුණයි එක්කෝ කුඩු හෝය මත්ද්‍රව්‍යයක් විකුණයි එක්කෝ හොරකම් කරයි එක්කෝ සත්තු කඳන් බඳලා තුවක්කු බඳලා සත්තු මරයි එහෙම නැත්තම් මාළු අල්ල දුප්පත් අහිංසක නූගත් මිනිසෙකුට වෙන මොකද කරන්න සමාජයක කියලා හොඳ රස්සාවක් හම්බ වෙනවද නෑ දෙන්නේ එයාගේ අකුසල කර්මයටම එහෙම පස්සේ ලබන්න බැරි දුප්පත් වෙලා උපන්නේ එයාට ඉතුරු වෙන්නේ මේ චරිතයට ඔය ටික ඉබේම මේ ටික කරන්න එයා පෙළඹෙන්නේ අනේ එච්චර උඩට ආපු මිනිස්සයා එක ඇසිල්ලකින් අවුරුදු 50කින් 60කින් ආයෙත් යටටම වැටෙනවා ආයෙත් කල්ප ගානක් ගැටුණාම ආයෙත් එතනද තිරසංගෝ ආයෙත් තිරසංගෝකේ සත්ත්ව අල්ලගෙන කාලා ආයෙත් අපාය. ආයෙත් ඔහොම ඇවිල්ලා ආයෙත් යම් දසක මිනිස්සෙක් වෙනකොට ආයෙත් එන්න ඔය වගේ තමයි. ඔහොම ගිහිල්ලා 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 අන්නව රාග සංසාරක මනුස්ස ලෝකෙට එනකොට යමක්මක් තියෙන නුවණක් තියෙන කෙනෙක් කියලා උපදිනවා. ඊට පස්සේ එතනදී අර කැස් බෑවගේ කටෙන් බේරෙන බොහොම අහම්බෙන් පැටියෙක් වගේ. එතනදී ඊට පස්සේ පාප මිත්‍ර සේවනයේ පාප මිත්‍ර ඇසුර ගති අකුසලසිත මේ වගේ කෙලෙස් රාශියක් වට කරගෙන ඉන්න මෙයාගේ මේ ජීවිතය බිඳ ගන්න. ආපහු එතනින් කර්ම රැස් වෙලා ආයෙත් අපායට. මෙහෙම ගිහිල්ලා මේ වගේ දීර්ඝ වේහාට මෙහාට ගිහිප සංසාරෙක මේ ලෝකෙට එනකොට මනුෂ්‍ය ආත්ම භාවයකුත් ලබනවා. යමක් තේරුම් ගන්න පුළුවන් යමක් තේරුම් ගන්න පුළුවන් නුවණකුත් තියෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සද්ධර්මයක් තියෙනවා වුණ හීනකින්වත් හිතන්න බැරි පුදුමාකාර වාසනාවක්. ඒක ආය හිතනවා කියන එකේ අචින්තිය ඒ දුර්ලභ බව. නමුත් අවාසනාවකට ඒ ටික ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාම ගුණයන්ගේ වහනවා. අසත්පුරුෂ අසුරෙන් වහනවා. කෙලෙස් වලින් වහනවා. නීවරණ වලින් වහනවා. ආයෙත් ඒ වටපිටාවටත් හැරිලා වැටෙනවා. කොහොම යන ගමනේදී මේ වගේ තැනක් හම්බෙලා මේ වටපිටාව හම්බ වෙලා අනිත් පැත්තට පැනගන්නේ එහෙමයි නෑයි වගේ ගණයට යනවා. ඉතින් ඒ නිසා හොඳට තේරුම් කරගන්න සෙල්ලමක් නම් විහිළුවක් නම් කරනවා නෙමේ ජීවිතේ. අපේ සත්පුරුෂකම නම් මේ ඉන්න අවුරුදු 50 ගැන කොහොම හරි බලන්න නම් නෙමේ. පුළුවන් තරම් තමන් කුසල කරන ගමන් අඬද්දි අපිට ගහද්දි අපිට බනෙද්දි කෙනෙක් අපිට ගැහුවා වේ දැන්නාවේ ඒ කෙනෙක් වැදලා දාන්න පුළුවන් නම් ධර්මකට හරි වටි. ඒ ජීවිතයේ සුගතියකට පත් වෙලා කවදා හරි දවසකට පින්දේ. ඉතින් ඒ බඳු සසරක් තියෙන ඒ බඳු සසරකයි අපි ඉන්නේ. ඒ බව තේරුම් අරගෙන මේ වටිනා අවස්ථාව අතහැර ගන්න උත්සාහවත් වෙන්න එපා. අතහැර ගන්න හදන්න එපා. ගොඩාක් දෙනෙක් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ දුවන්නම් ඔයාලේ දුවන සමාජ රටාව තාසියල ඔය දුවනවා. ඒකේ අවාසනාව කියන්නේ ওই ලෝක දේවල් වලින් දේරලා දහම කියලා එකකට ආවහම ඊට පස්සේ ඒකේ තියෙන මායාවගේ දැල්වෙලා දහම වගේ ඒවා තියෙනවා ඊට පස්සේ ඒක ඇතුලේ රවට්ටන්න. ඉතින් මේන් දේරලා කීයකින් නම් යන්නද කී දෙනෙක් නම් යයිද? අපිට තියෙන එකම පිළිපිට එකම රකවරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යර්මයේ වැටේම එළිලා යන අත ඇරුණොත් බිම මේ සෙනඟ ගුඩේ අත ඇරුණොත් හොයාගන්න බෑ අතරමං වෙනවාමයි. වෙසක් උත්සවයකට මහවිශාල දහස් කෝටි සංඛ්‍යාවක නගර මැද්දකට පුංචි දරුවෙක් වරන් යනවා වගේ අත ඇරුණොත් ඉවරයි ළමයා අල්ල ගන්න හම්බෙන්නේ. අත ඇරෙන රුදී අතින්ම අල්ලගෙන යනවා. ඒ වගේ අද අපිට තියෙන්නේ අත ඇරෙන්නද අතරමං වෙන්නේ නැති විදිහට එල්ලිලා යන්න තියෙන එකම තැන තමයි මේ ත්‍රිපිටක ධර්මය. පෞද්ගලික මේ කියන මං ගැනවත් ඔගොල්ලෝ විශ්වාසයක් තබන්න එපා. මොකද ඉදිරිය යන එක වැටුණොත් ඒ වලට අපිවත් වැටෙනවා. ඒ හින්දා පිටකේ ගැන හොඳට අදහන්න. පිටකේ හේතු වෙන්නේ එල්ලිලා යන වැට කරගන්න. කවුරු කොතනින් බණ දහමක් කියලා දුන්නත් පිටකේට ගැලපෙනවද කියලා බලලා ගන්න. මොකද වෙන යන්න තැනක් නෑ අද. ඕකට හේතු විලා ගිය කෙනෙක් විතරමයි දෙවෙන්නේ. අපිද මේ පිටකේ කෙරෙහි විශ්වාසය තබාගෙන ආපු නිසාම ඒකට හේතු විලා ආපු නිසාම අද දවසේදී මෙහෙම හරි කතා කරන කේතන මනසක් හදාගෙන ඉන්නවා. ඉතින් මේ වැත්ත අඩුපාඩු ඇති. ඒ තියෙන අඩුපාඩුවත් පේනවා ඕගොල්ලන්ට උනත් හරියට මේකට හේතු වෙලා ගියොත්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පිළිහිට කරගෙන ධර්මයම සරණ කරගෙන මේ ජීවිතේම මේ සතර දුකින් ඈතර වෙනවා කියලා වීර්යය කරන්න. මේ ලෝකය ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අන්ධයි. අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අක්කෝ සග්ගාය ගච්ඡති. භාගවතුන් වහන්සේ දේශනා කරනවා ඇත්ත ඇති හැටි නොදකීම මේ ලෝකේ අන්ධයි. ඒ ලෝකයේ අතරින් තනු කෙත්ත විපස්සති බොහොම තනුක බොහෝ චූටි දෙනෙක් තමයි ඇත්ත දකින්නේ. උපමාවක් වෙනවා සකුන්තෝ ජාල මුත්තෝ අක්කෝ සග්ගාය ගච්ඡති. දක්ෂ කොට වියන ලද වටු වැද්දෙක්ගේ දෙලෙන් වේබලා යන කලාතුරකින් වටුවේ. ඒ වගේ මායාවේ විෂය පවතින අතිශයක් තලය දක්වාම දහමට කියලා නිවන් දකින්න කියලාවත් ඒක ඇතුළෙත් මායාව දැල්ලෙන දැකේක විදියට. ඔහේ මේ ගොඩට එන්න කියලා එනවා දෙලට අහු කළා ආයෙත් දානවා. ආයෙත් දෙලකට අහු කළා ආයෙත් දානවා. ওই විදිහට තියෙනවා. මේ දෙලෙන් බේරලා යන්නේ කලාතුරකින් වතු කුරුල්ලේ අර ඒ වගේ මායාවේ දෙලෙන් බේරලා යන කලාතුරකින් කෙනෙක් හොඳට දක්ෂ වෙලා හොඳට නුවණක් තෙක්ුණොත් ඒකෙදී අපිට තනියම යන්න බැරි නම් අපිට ඉස්සෙල්ල තේරුම් කරගන්න වෙනවා අපේ තනියට අතරමං නොවන විදිහට අපිට යන්න කාගේ අත්වලක් අල්ලගන්නේ කියලා අල්ලගෙන කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්මයට අනුරූප වූ අදහසින් තෝරගෙන යන්නට වෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙහෙම කතා කරනකොට පින්වතුන්ලට සංවේගය ඇති වෙනවා. නමුත් ස්වල්ප ඇසුරේ ගෙදර ගියාම දරුවෝ ගැන දේවල් දරවල් වල කටයුතු කාරණා නැවත හිතනවා. මේ දහම පැත්තකින් දානවා. හොඳට හිතන්නේ බොහෝම දුකසේ මෙතෙන්ට ආවේ. කෙටි කාලය තියෙන ජීවෙන හැම තප්පරයක් ගානම බුද්ධ උත්පාද කාලය අතහැරෙනවා. මේ ජීවෙන්නේ වෙලාව නෙමේ යන්නේ. මේ වැයවිවි යන්නේ බුද්ධ උත්පාද කාලේ. මේ වැයවිවි යන්නේ මනුෂ්‍ය ජීවිතය. මේ වැයවිවි යන්නේ සද්ධර්ම ශ්‍රවණය. මේ වැයවෙන්නේ ක්ෂණ සම්පත්තිය කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ගෙදර ගිහිල්ලා ආපහු ඒ ධර්මල්ල මොනපුරංගේ කටයුතු කියලා ඔහේ විසිරිච්ච සිත් ඇතුළේ ඉඳා ගන්න එපා. සංවේගය ඇති කරගන්න. කවුරුත් අපේ හිතට ඇතර කඩාපයින්නේ නැහැ නේ. අනිත් අය අසුරු කරද්දිත් ඇයි අපි ටික ටික හරි සිතින් දහම ගෙනිය ගන්න උත්සාහවත් වෙන්නේ නැත්තේ? දරුවෙක් එක්කට ඉඳගෙන කන්න බොන්න ආහාර පාන ගන්න වැඩ කටයුතු කරන් හිත ඇතුළෙන් ගෙනියන්න ඕගොල්ලෝ කුසල මාර්ගය. එහෙම වුණොත් විතරයි මේ මායාවේ දෙලෙන් බේරලා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හැම දිනකටම මතක් කරනවා මේ අවිද්‍යාවේ නන්ද වෙච්ච ලෝකයා කරන දේවල් කියන දේවල් ආදර්ශයට අරගෙන අපිත් ඒව කළ යුතුයි කියලා හිතන්න එපා. නුවණැති බුද්ධාදී උත්තමයෝ ඒවට නිග්‍රහ කළා. මේවා නිග්‍රහ කළ යුතු දේවල් කියලා දකින තරගයකට ඒත් වෙලා යන්න එපා. මේ ලෝකයා බැන්නාවේ නින්දා කළාවේ අසත්පුරුෂ ලෝකයාගෙන් අහන ප්‍රශංසාවට වඩා සත්පුරුෂයන්ගෙන් ලැබෙන නින්දාව ගොඩාක් වටිනවා කියනවා. ඒ නිසා ලෝකයාට බය වෙයි. ප්‍රමාදීව කටයුතු කරන්න නැතුව ලෝකයා බැන්නත් කමක් නැහැ. තව අවුරුදු 50කින් 60කින් එයිමයි දෙන්න වෙන වෙනවා. ගමම්මග වෙනස්. එහෙනම් මේ බැරිම හැමදාම තියෙන්නේ. එයාට කරගන්නවා අපි අපිට කරගන්න දෙයක් කියලා හිතාගෙන හැම දිනම අප්‍රමාදී මේ ධර්මයේ හැසිරෙන උත්සාහවත් වෙන්න ඕගලන්ට පෙර පින තියෙනවා. ඒ නිසා මෙහෙම හරි හිතන්න කියන්න අහන්න වටපිටාව ලැබෙන්නේ. එහෙම උත්සාහවත් වුණොත් මේ ජීවිතේදීම අපි නිවීම හදාගන්න අපිට බැරි වෙන්නේ. ඉතින් මේ දේශනාව හැමදාම අටමයි සඳහා හේතු පුනිස්සීම වේවා.